savane sarasene vadaline situvili upadine hanakine obage nivahane soya ade subharati subharati janmala bagamu udasanakase sitangi vadalam diya elakase
arogya paramala bha නිරෝගීකම උතුම්ම ලාභයයි.
ඔබේ සුවසෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කොටගත් නන්විද සෞඛ්‍ය අංශයන්හි කාර්යභාරය හා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ කෙරෙන කතාබහ.
ඉරිදා සුභාරති.
සෑම ඉරිදාවකම පෙරවරු 7ට සොදේශීය සේවීන් සජීවීව.
සුභාරති. සුභාරති සඳහා සාදර අනුග්‍රහය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
සුභාරති සුභාරති.
අයිබෝන් සුබ දවසක්. සුපුරුදු විදිහටම අදත් අපි සෝදානම් සුභාරති සාකච්ඡා මණ්ඩපෙන් ඔබ වහමුවන්නේ. හිතවතුනි ඊයේ ලෝක ළමා දිනයේ යෙදලා තිබුණා. වැඩිහිටි දිනයේ යෙදලා තිබුණේ ඊයේ දිනෙමයි. අපි හැමෝම එකතු වෙලා මේ දෙපාර්ශ්වයටම අයිති වගකීම් යුතුකම් මේ සියල්ලම කතා කරා. හොඳම දේ දරුවන්ටයි කියලා අපි ඊයේ දිනේදී කතා කරා. ඒක ඊයට විතරක් අදාළ කාරණයක් නෙමෙයි. මේ ජීවිතයේ පුරාම අපිට හොඳම දේ අත්‍යවශ්‍යයි. වසවිස නැති රටක් කියන කාරණේදීත් මේ හොඳම දේ පිළිබඳ අත්‍යවශ්‍ය බව අපට හොඳින්ම දැනෙනවා. වසවිස නැති රටක් බිහි කරන්න, ඒ වගේම මේ අභියෝගය ජය ගන්න අපි කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන කාරණේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න ගෞරවපූර්වකව අපි ඇරයුම් කළා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක අධිකරණ වෛද්‍ය කේ.එස්. දහනායක මහතාට. බොහොම ආදරයෙන් ගෞරවයෙන් වෛද්‍යතුමනි, ඔබතුමන් අපි පිළිගන්නවා. අයිබෝන්.
අයිබෝන්.
ඒ වගේම හෙළ සුවය බාර අරමුදලේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මියටත් අපි තාත්මාත්ම ආදරයෙන් ගෞරවයෙන් ඇරයුම් කළා. අයිබෝන් ඔබතුමියට.
අයිබෝන්.
හොඳයි. අපි පහුගිය කාලේ වගේම අපි මේ කතා කරන මොහොතෙත් අපි කතා කරන දෙයක් තමයි, අවධානය යොමු කරන දෙයක් තමයි අපේ ජීවන රටාව පිළිබඳව වෛද්‍යතුමනි. අපි හැමෝම කියනවා ආහාර ගනිමින් අපි කියනවා අපි කන්නේ වස කියලා. මේකට හේතු සාධකත් අපි දන්නවා. මේන් බැහැරවන ක්‍රමවේදයක් අපි දන්නවා. නමුත් මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල පිළිබඳව තමයි අපට ගැටලුවක් තිබෙන්නේ. ඒ නිසාම ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත්ම අවධානය යොමු කරලා තිබෙනවා අපේ රටේ සමස්ත ජනතාව. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබඳව දන්නවා බොහොම දෙනෙක්. නමුත් මේ පිළිබඳව තවදුරටත් නිවැරදි වැටහීමක් අපේ ජනතාවට අවශ්‍යයි. අපේ සාකච්ඡාව ආරම්භ කරන්න පෙර අතුව මේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගනිමු වෛද්‍යතුමනි.
මං හිතන්නේ මම ප්‍රවේශ වෙන කලින් ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. අපි දන්නවා දැන් ඔබතුමිය මුලින්ම මතක් කරා මේ ළමා දිනය. මේ වගේ දින අපි සාකච්ඡා කරන මේ වර්තමානයේ. ඒ වගේම ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අපි වකවඩු රෝග දින, දියවැඩියා දින, හෘද රෝග දින මේ වගේ දින වෙන් කරගෙන ලෙඩ සමරන ජාතියක් බවට පත් වෙමින් පවතිනවා මේ මුළු ලෝකෙම වගේම අපිත්. ඉතින් මම හිතන්නේ ඒක වැරදි කියලාම නෙමෙයි කියන්නේ. ඇයි අපිට එහෙම සමරන්න උනේ? ඉතිහාසයේ අපි ජාතික උත්සව, ආගමික උත්සව සමරපු ජාතියක්. ඒ වගේම අද දින සමරන්න, ඒ වගේම පාරවල්වල දියවැඩියා දිනේ වෙනුවෙන් ඇවිදින්න අපිට වෙලා තියෙනවා. එතකොට මෙන්න මේකට පදනම මොකද්ද කියන එක ගැන චුට්ටක් කතා කරන්න ඕන. 2010 වසරේ සුවිශේෂ වර්ෂයක්. ඉතිහාසයේ කවරදාවක නැති විදිහට 1994න් පස්සේ අපේ රටේ ගොවි ප්‍රජාව ලෙඩ වෙන්න පටන් ගත්තා. විශේෂිත වූ ලෙඩක් අපේ රටේ ගොවි ප්‍රජාවට ඇති වුණා. ඒක තමයි මුලින් හැඳින්නුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හැඳින්නුවේ හේතුව නොදන්නා වග්ගඩ රෝගය කියලා. මේ වග්ගඩ රෝගී විශේෂිත වුණේ දියවැඩියාව හෝ අධිරුධිර පීඩනය හෝ වෙනත් හේතුවකින් තොරව හිටි හැටියෙම ගොවි ප්‍රජාව තුළින් විශේෂ මුතුරු මැදින් වාර්තා වෙලා මැදවච්ච ප්‍රදේශෙන් වාර්තා වෙලා මේ වෙනකොට පළාත් 6ක සීග්‍රීම් පැතිරියන මේ ලෙලේට මූලිකව ගොදුරුනේ අපිට බත සපයන අපේ ගොවි මහත්තුරු. ඉතිහාසයේ අපිට එහෙම පණිවිඩයක් නැහැ. ඉතිහාසයේ එහෙම කවදාවත් කියලා නැහැ අපේ රටේ ගොවි මහත්තුරු විශේෂ ලෙඩකින් මැරුණා කියලා. නමුත් මෙන්න මේක බොහොම කනගාටුදායක කාරණයක් වුණත් මේක තමයි එක්තරා විදිහක අපේ ඇස්සැරෙන හේතුනේ. ඒ අවස්ථාවේ මේ රජරට වග්ගඩ රෝගයට හේතුව අනිශ්චිත වශයෙන් තියෙන අවස්ථාවක මේ වග්ගඩ රෝගයට හේතුව ආසනික් ඇතුළු කෘෂි රසායන හරහා කුසරසයන හරහා ප්‍රභවය වන ආසනික ඇතුළු බැරලෝ ඒ වගේම පලිබෝධනාශක විෂ මේ වග්ගඩලෝකට හේතු වෙනවා කියලා මතය ගොඩනගන්න මම හිතන පර්යේෂණ කණ්ඩායමක් විදිහට ප්‍රියන්තා සේනනායක මැතිණිගේ උපදේශකත්වයත් එක්ක ඒ දියත් වෙච්ච හැබැයි ඒ වගේම සමාජගත වෙච්ච වැඩසටහන තමයි මෙතනින් මූලිකව මතක් කරන්නේ. ඒ වගේම මේ වැඩසටහනේ මේ වග්ගඩලෝකයට හේතුකාරක වෙන්නේ අපිට බත සපයන්න පාවිච්චි කරන මේ කුසරසායන කියලා ලෝකේ කවදාවත් නැති විදිහට එක්තරා ලෙඩක් මේ කුසරසායන නිසාම ඇති වෙනවා කියලා කියන්න මුල් වෙච්ච පර්යේෂණ කණ්ඩායමක්. ඉතින් මේ අවස්ථාවේදී මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕන එවකට පූජ්‍ය අතුරලි රතන ස්වාමීන් වහන්සේ මේ කුසරසායන හා වග්ගඩලෝකය අතර තියෙන බලපෑම තහවුරු කරන්නට උන්වහන්සේ මේ කුසරසායන සාම්පල් විදේශ වලට ගෙනහිල්ලා ඒවා තහවුරු කරා. ඉතින් එතනින් තමයි ගොඩනැගුණේ අපේ ගොවිතැනම ලෙඩ වෙන්න හේතුකාරකයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරා ගොවිතැන කියන්නේ ධර්මිෂ්ඨම රැකියාව කියලා. හැබැයි උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශිත ආරෝග්‍ය පරමාලාභ කියන සංකල්පය බැහැර වෙන්නේ අපේ රටේ මේ වර්තමාන ගොවිතැන හින්දා.
ඒ නිසාම තමයි පහුගිය කාලේ අපිට සටන් පාඨය යොදන්න උනේ ධාර්මික ගොවිතැනක් කියලා නේද?
ඔව්. ඒකට පදනම වැටිච්ච විදිහ තමයි මම කිව්වේ. ඉතින් එතනින් පස්සේ මම හිතන්නේ අපි වග්ගඩලෝක ගැන කතා කරාට මේ වග්ගඩලෝක හැදෙන්නේ විශේෂයෙන් අපේ ආහාර නිෂ්පාදනය කරන ගොවි මහතුරුන්ගේ පටන් ගත්තට මේ ආහාර අනුභව කරන අනිත් පාරිභෝගික ප්‍රජාව අතර ගත්තොත් ලෙඩ මහා ගොඩක්. ඒතර කොළඹ නාගරික ප්‍රදේශයේ අපි ඔබතුමිය අවධානය යොමු කරොත් මේ රටේ මේ පාඨකයන්ගේ අවධානය යොමු කරොත් තවම මේ එළියට නොදාපු දත්ත වුණත් කොළඹ නාගරික තදාසන මේ මෙට්‍රොපොලිටන් කියන ප්‍රදේශයේ වැඩිහිටි පාර්ශවයේ දියවැඩිය ආරෝග්‍ය සහ දියවැඩියාව හැදමින් පවතින පිරිස ගත්තොත් සම්භාවිතාව 60%ක් 59.3% සංඛ්‍යාත්මකව. එතකොට අද අපේ අගනගරේ ලෙඩ නගරි බවට පත් වෙමින් යනවා. දියවැඩියාවේ අගනගරි බවට පත් වෙමින් යනවා. ඒ වගේම පහුගිය අවුරුදු 12 තුළ පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩි වුණා. විශේෂයෙන්ම ඔබත් කාන්තාවක් ඉදන් මම මේක මතක් කරන්න ඕන කාන්තාවන්ට පිළිකා හැදෙන ප්‍රවණතාවය එන්නෙන් වැඩි වෙනවා. ඒ වගේම ඇඟ මහත් වෙන අපි දන්නෝ සියලු ලෙඩ රෝග වලට අවදානම් සාධකයක් වන මේ ඇඟ මහත් වීම ලෙඩේ එන්නෙන් වැඩි වෙනවා. පහුගිය අවුරුදු 15 තුළ 3 ගුණයකින් වැඩි වුණා. අපි සංවර්ධනයේ යම් පහත් මට්ටමක පවතිනවා කියලා කිව්වත් මේ ඇඟ මහත් වෙන මිනිස්සු නම් එන්නෙන් වැඩි වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේම අපේ රටේ සුවිශේෂ කාරණයක් තියෙනවා කියන්න මේ ලෙඩත් එක බලනකොට කාන්තා පාර්ශවයේ අරක්කු සිගරට් නොබන මිනිස්සු මේ කාන්තා පරපුර අතර මේ ලෙඩ සීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම උගත්කම වැඩි වෙන්න මේ ලෙඩ වලට මුහුණ දෙන ප්‍රතිශතය එන්නෙන් වැඩි වෙනවා. අධ්‍යාපන තත්ත්වය වැඩි වෙන්න මේ ලෙඩ වලට මුහුණ දෙනවා. මේ දත්ත බැලුවම බොහොම සුවිශේෂ දත්ත අපි ළඟ තියෙනවා. ඉතින් ඇත්තටම මේක හරි පුදුම වැඩක්. ඒ කියන්නේ අපේ අධ්‍යාපන තත්ත්වය හෝ අපේ ආර්ථික තත්ත්වය අපි කොච්චර හරියම්බ කරනවද කියන කාරණය මත අපේ සෞඛ්‍ය තීරණය වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි සල්ලි වලටවත් උගත්කමටවත් අපේ සෞඛ්‍ය ළඟා කරගන්න බැරි මහ පුදුම කාල පරිච්ඡේද අපි ඉන්නේ. ඉතින් මම හිතන්නේ මෙන්න මේක තමයි මූලධර්මය වෙන්නේ අපේ රටේ සුවිශේෂ වැඩපිළිවෙලක් දියත් කරන්න. මම හිතන්නේ මෙතෙන්දි මේ වසවිස කියන දේ අද ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ මේ විශේෂයෙන්ම මේ වග්ගඩ රෝගයට අවදානම් සාධකයක් විදිහට මේ කුසලසායන හරහා ප්‍රබව වෙන බැරලෝ ආසනික ඇඩ්මින් වගේ බැරලෝ වගේම පලිබෝධනාශක අවශිෂ්ට කොටස් මේ වග්ගඩ රෝගය සඳහා ප්‍රධාන අවදානම් සාධක කියලා පිළිගන්න වෙලා තියෙනවා. ඒ වගේම මේක අපේ රටේ කෘෂිකාර්මික ප්‍රජාවට පමණක් නෙවෙයි සමස්ත ලෝකයේම කෘෂිකාර්මික ප්‍රජාවන් අතර විශේෂයෙන් මේ ලෙඩ පැතිරිලා යනවා. අපි හිතන්නේ සංවර්ධිත රටවල මේ වග්ගඩ රෝගය නැහැ කියලා. හැබැයි ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ගත්තොත් අපිට වඩා බොහොම ධනවත් ගොවි මහත්තුරු බෙන්ස් කාර් වලින් BMW වලින් යන ගොවි මහත්තුරු නම් ඒ අයගෙත් මේ හා සමාන වග්ගඩ රෝග ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම බඩඉරිඟු සෝයා වගේ වගා කරන ගොවි මහත්තුරු අතර. ඉතින් ඒක හින්දා මේක අද ඇමරිකාවේ මධ්‍යම ඇමරිකාවේ වගේ රටවල් වල විශේෂයෙන්ම මේවා පැතිරීගෙන යන මේ වග්ගඩ රෝගය. නමුත් මේකට අවශ්‍ය ප්‍රධාන රාජ්‍යාන්ත්‍රණය විදියට දැන් අපිට මේ වර්තමාන ජනාධිපතිතුමා අතික ජනාධිපතිතුමා මේක වෙනම ජනාධිපති කාර්ය සාධනයක් විදියට සලකලා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන කියලා නම් කරලා තියෙනවා. එතෙන්දි සමස්ත ආහාර නිෂ්පාදනය මේ වැඩසටහන යටතට ගැනුණත් මෙහිදී විශේෂ අවධානය යොමු වෙන්නේ වසවිසෙන් තොර දේශීය ආහාර නිෂ්පාදනයට. ඒතර අවුරුදු 3කින් අපේ සමස්ත ආහාර නිෂ්පාදනය ඉඩම් ප්‍රමාණයෙන් 30%ක් දේශීය බීජ මත පදනම් වෙලා වස විසින් තොරව වගා කරන්න මම හිතන්නේ එතුමා ප්‍රතිපත්තිමය තීන්දුව తీරණේ aran තියෙනවා. මෙතෙන්දී ඒ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපති අධ්‍යක්ෂක විදියට හිටපු කෘෂිකර්ම ලේකම් විජයරත් සකල්සූරි මහත්මයා මේකට ව්‍යාපති අධ්‍යක්ෂක විදියට එතුමා ඒ බිම් මට්ටමේ කාර්යභාරය කරගෙන යනවා. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙච්ච ප්‍රධාන කෘෂිකාර්මික ක්‍රමය අපේ පාරම්පරික හෙළ ගොවිතැන කියන කෘෂිකාර්මික ක්‍රමය මෙරට අඳුන්වලා දීලා මේ කාර්යසාධන බලකායර්ථේ පහුගිය 2015 මහකන්නේ අක්කර 7000 දක්වා මේ ගොවිතැන ප්‍රචලිත කළා. මේ රටට අවශ්‍ය බිත්තරවි නිෂ්පාදනය සාර්ථක කරගන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕන.
හොඳයි වෛද්‍යතුමනි, අපි තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. හෙළ සුවය බාර අරමුදලේ නිර්මාතෘවරිය තමයි අප සමග ඉන්නේ ප්‍රියන්තා සේනානායක මහත්මිය. වෛද්‍ය දහනායක මහතා සඳහන් කර ආකාරයට අපිට අභියෝගයක් තිබෙනවා. අපි සියලු දෙනාටම රටක් විදිහටයි මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. වස විස වලින් තොරව ජීවන රටාවක් පවත්වා ගැනීම. එතකොට හෙළ සුවය බිහි වුණේ මේ වගේ කාරණා ඉලක්ක කරගෙනද අරමුණු කරගෙනද? අපි කැමති ඒ පිළිබඳව කතා කරන්න.
මම මුලින්ම මගේ අධ්‍යාපන මට්ටම ගත්තොත් මම ඉගෙනගෙන තියෙන්නේ අවසාන වතාව කාලේ මම හිටියේ ජපානික විශ්වවිද්‍යාලයේ MSc කරේ මොලිකියුලර් බයොලොජි. ඒ මොනවා කරත් මම පොඩි කාලේ ඉඳන් ආධ්‍යාත්මික පසුබිමක් එක හැදුනේ. ඒ කියන්නේ මම පුංචි කාලේ ඉඳන් ආරණ්‍යයක භාවනා කරන්න යන පුරුදු වෙලා හිටියේ අවුරුදු 9-10 වයස ඉඳන්. ඉතින් එතනින් මම අඳුනගත්තු දෙයක් තිබුණා, මම ඉන්දියාවෙත් අවුරුදු 4ක් කාලය ගත කළා විශ්වවිද්‍යාලවල. ඒ කොහේ හිටියත් මම අඳුනගත්තු දෙයක් තිබ්බා, මේ ආධ්‍යාත්මය තුළින් භාවනාව තුළින් අවබෝධ කරගන්න පුළුවන් ටික අපේ ඉන්ද්‍රිය පහට ගෝචර වන විද්‍යාවෙන් අවබෝධ කරගන්න බෑ කියලා. ඉතින් මේ තුලින් මම විද්‍යාත්මක පර්යේෂණ කියන ඒවත් එක්ක යොමු වෙලා හිටියත් ඊට පස්සේ මම හුඟක් වෙලාවට මේ රටට මේ භාවනා කරලා එතනින් ගන්න දැනීම තුලින් ඉතිහාසයක් ගොඩනැගිලා තියෙන එක තේරුම් අරගත්තා. ඒ තේරුම් අරගෙන මොකද අපි දන්නවා මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා සංකල්පයක් තියෙනවා. මේ වැව කියන්නේ මොකක්ද? මේ දිය ධාරාවක් නිකම්ම ගලනවද? මේ ගම්මාන වලට මේ වැව ගෙනිච්ච කොහොමද? අදටත් ඒක හොයාගන්න බැරි දෙයක්. ඉතින් මේ ටික අවබෝධ කරගන්න පුළුවන් වෙනවා වැව විතරක් නෙමෙයි අපේ ඉතිහාසයේ මිනිසුන් ගහකොළ හොඳට අවබෝධ කරගෙන හිඳලා තියෙනවා කියලා අපිට තේරෙනවා මේ පරිසර පද්ධතිය ඒ කාලේ හසුරුවලා තියෙන ආකාරය දැක්කහම. ඉතින් මේ හැම දෙයක්ම ආධ්‍යාත්මයත් එක්ක බැඳුණු සමාජයක් ඉඳලා තියෙනවා කියන එකට සලකුණු තියෙනවා. ඉතින් මේ ටික අවබෝධ කරගන්න පුළුවන් වුණා මට භාවනා කරනකොට. ඉතින් එතනදී ඉන්ද්‍රිය පහට ගෝචර නොවන දැනීම මොකක්ද කියන එක බලන්න නෙමෙයි මම භාවනා කරේ. ඒ වුණාට භාවනා කරගෙන යනකොට අපිට ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ තුලින් සමහර අය ඒ අය අමනුෂ්‍ය වෙන්න පුළුවන්, දෙවිවරු වෙන්න පුළුවන්, වෙනත් කොට්ටාච වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හැම දිනත් එක්කම සංවාද ඇති කරලා තිබුණා. ඉතින් මේ භාවනා දැනටත් භාවනාව දියුණු කරගෙන යන අයට ඒ ඉන්ද්‍රිය පහට ගෝචර නොවන නාමයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, නාමයට ගෝචර වෙන අයත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද බුදුරජාන් වහන්සේට හැම දිනම නමස්කාර කළා. ඉතින් එතනදී මම ගොඩක් වෙලාවට මේ රටේ තියෙන මේ තාක්ෂණය ගැන යම් උනන්දුවක් තිබුණා වගේම ඊට වඩා මේ භාවනා කරන කාලේ මට යම් වෙදකමක් ගැන අවබෝධ කරගන්න පුළුවන් වුණා. එතනින් ඒක මම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තෝ ඇවිල්ලා මත් එක්ක කතා කරලා මේ වෙදකම කියලා දුන්නා. ඒ වෙදකම හරහා මං දැන් වෙනකොට විශාල පිරිසකට වෙදකම් කරලා තිනු. ඒක වෙදකමක්. අපේ නිල ප්‍රතිකාර ක්‍රමයක්. බෙහෙත් ඖෂධ, ඒ කියන්නේ අපි කොළ වර්ග. මේ කොළ වර්ග කියන්නේ ඔසු උයනක්නේ. මේක ඉස්සර කියමනක් තියෙනවනේ හැම ගහක්ම කොළයක්ම ඔසුවක් කියලා. ඉතින් ඒක ඇත්තට මට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මම මේ ගහ කොළ කියන දේවල් එළිය පරිසරයෙන් ඕනම තැනකින් අපිට තියෙන කම්බිනේෂන් එකක් අරගෙන ඒවක් කොටලා නිලවලට ප්‍රතිකාර කරලා මේ වෙනකොට රෝගවලට රෝග සුව කිරීමේ කරමින් ඉන්නවා. ඉතින් දැනට මම හිතන 30-40,000 මම ප්‍රතිකාර කරලා තියෙනවා. ඒක ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් මේ ආකාරයට කරන වෙලාවේ තමයි මේ රජරට වග්ගඩු රෝගයට හේතුව කියන්න පුළුවන් ද මේක ගැන හොයන්න සිද්ධ වුණේ. ඉතින් එතෙන්දි මෙතන ඉන්න මේ වෛද්‍ය කුමුද්දහනායක තමයි එතන ඒ මරිච්ච වග්ගඩු රෝගින්ගේ දේහය කපලා මම එතුමාට ප්‍රකාශ කරාම මේවයි තියෙනවා මට මේ බලාගන්න පුළුවන් වුණා මේවයි මේ මේ අය මැරෙන්නේ ආසනික් නිසා. එමත් කෘෂි රසායනවල තියෙන විස නිසා කියන එක මේක හිතට පෙනුණා. ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තොත් එක්ක කතා කරාම ඒ අයගෙන් ප්‍රකාශයටපත් වුණා. හැබැයි මේක දැන් ඉන්ද්‍රිය පහට ගෝචර වන දැනීමෙන් මේක පෙන්වන්න ඕන නිසා මේ වෛද්‍ය කුමුද්දහනායක එතුමා මම මේ වෛද්‍යතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ කාලේ මෙතුමාගේ දරුවෙක් මංගල ප්‍රතිකාර ගන්න එක වෙනිමි සිටි කාලයක් ඉල්ලා හිටියා. මේ මැරිච්ච අයගේ දේහ කපලා පරීක්ෂාවට ලක් කරන්න මම මේ දකින්න දෙ නිවැරදිද කියලා ප්‍රකාශයටපත් කළා. එතෙන්දි මේ පරීක්ෂණ කණ්ඩායමක් අපේ බිහි වුණා. ඉතින් මෙතුමා තමයි දේහ කැපුවේ. ඉතින් මේ පරීක්ෂණ ලක් වුණාම මට මේ හිතට පේන දේ නැත්තම් මං ඉන්ද්‍රිය පහට ගෝචර නොවන අයත් එක්ක කතා කරාම එයාගෙන් මට ප්‍රකාශිත දේ සත්‍යයි කියලා විද්‍යාත්මකව පෙන්වන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් එතනින් එහාට රජරට වක්බඩු රෝගය කියන එකෙන් S2 ඇරුණට එතනින් එහාට බලාගෙන යන්න සිද්ධ. දැන් අපි හේතුව ප්‍රකාශ කරා. අදටත් මේක මතවාද හැටියට ඉදිරිපත් වෙමින් පවතිනවා. ආසනික් කියන සමහර අය, කැඩ්මියම් කියන සමහර අය මොන දේ වුණත් කෘෂි රසායන හරහා එන විසක් කියන එක පොදු මතයකට අපිට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒක නොකිව්වත් අපි දකිනවා කෘෂි රසායන ටික බිමට ගැහුවම ගැඩවිලි පණුව මැරෙනවා නම්, පොළොවේ පණුව ටික මැරලා යනවා නම් මම හිතන්නේ ඒක අලුතෙන් ප්‍රකාශයට පත් කර කර විද්‍යාත්මකව ඔප්පු කර කර ඉන්න දෙයක් නෙමෙයි. අද වෙනකොට අපි එතනින් එහාට මේ රටේ තියෙන රෝග තත්ත්ව ගැන හොයන්න ගත්තා. එතනදී අපිට හොයාගන්න පුළුවන් වුණා දත්ත. දැනටත් මම හිතන්නේ අපේ වෛද්‍යතුමා ඒකත් ගැන සවිස්තරාත්මකව කියයි. දැන් මම මේ වෙදකම ඉගෙන ගත්තාම මම ඉගෙන ගත්තේ අතේ නාඩි පරීක්ෂා කරලා ඒ නාඩි හරහා ලෙඩේ අඳුනගන්නේ. ඊට පස්සේ නිලවලටයි මම කොල කොටලා තියන්නේ. ඉතින් මේ වෙදකම කරන කාලේ තමයි දැන් මේ රජරට වක්බඩු රෝගය ගැනත් බලන්න උනේ. ඊතෙන්දි මට තවත් අඳුරගන්න පුළුවන් වුණ දෙයක් වුණා. ඒ 2010 වකවානුවේ මේ නාඩිවලට ඇල්ලුවාම අක්මාව කියන එක අපේ මට දැනෙච්ච විදිහට අක්මාවේ ගොඩක් විස තියෙනවා කියලා. එතනදි මම මේ වෛද්‍යතුමාට ප්‍රකාශ කරා මේ අක්මාව ඉදිමිලා තියෙනවා. එහෙම නැත්නම් එන්සයිම ක්‍රියාවලිය වෙනස් වෙලා තියෙනවා. මේ වගේ අපි අපේ වෛද්‍යවරුත් එක්ක සාකච්ඡා කරනකොට අද වෙනකොට මේ කිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ඒ කියන්නේ රේඩියෝලොජිස්ලා නැත්නම් ස්කෑන් කරන මේ වෛද්‍යවරියක් ඉන්නවා මේ අපේ තංගල් ප්‍රදේශයේ දැනට ඉන්න වෛද්‍යතුමිය. එතුමිය කියනවා 100ක් ගත්තොත් දැන් එන රෝගීන්ගෙන් බැලුවාම එතුමිට අහුවෙනවා දින 10ක් ඇතුළත ආපු රෝගීන්ගේ පරීක්ෂා කරනකොට 50%කට වැඩිය. එතුමියගේ ප්‍රකාශයට අනුව 57%ක් මට මතක හැටියට රෝගී අක්මාව ඉදිමිලා තියෙනවා. අක්මාවේ ඒක ෆැටි ලිවර් කියන தත්ත්වය වෛද්‍යවරුන්ගේ වදන් අනුව. ඉතින් මේ අක්මාවේ තෙල් තැන්පත් වීම රෝගී. එහෙම නැත්නම් මම හිතන්නේ වෛද්‍යතුමා ගැන කතා කරයි. ඉතින් මේ වගේ විවිධ රෝගවලට අද අපේ දරු පරපුරව පාත්‍ර වෙමින් පවතිනවා. දියවැඩියා රෝගය, පිළිකා රෝග. ඉතින් ඒ නිසා අපිට අද කතා කරන්න වෙලා තියෙනවා, හොයන්න වෙලා තියෙනවා, වෙනත් වසවිස නැති ගොවිතැනකට යන්න වෙලා තියෙනවා. ඉතින් මේ වසවිස නැති ගොවිතැන ගැන අපි බැලුවාම අපේ ගොවි මහත්තුරු දැන් වසවිස නැති ගොවිතැනක් ගැන දන්නේ නැහැ. එතුමල්ලා කියනවා 1970 ගණන්වල ඒ වකවානුවේ බලහත්කාරයෙන් මේ කෘෂි රසායන එතුමල්ලාට ගහන්න ඉගැන්නුවා කියලා. අපේ සී පරම්පරා දෙහිලට ඉස්සෙල්ලා හිටපු අය කියන්නේ එහෙමයි. මොනවා වුණත් අද අපි මේක ෆීල්ඩ් එකේ යනකොට අපි රජරට ප්‍රදේශයේ ඇවිදිනකොට මේ අය දන්නේ නැහැ වසවිස නැති ගොවිතැනක් ගැන කරන්නේ. ඒත් අපේ කාබනික වගාවක් තියෙනවා. අපි අඳුන්ලා දීලා අපේ පුංචි කණ්ඩායම් ඉන්නවා. ඒ අය මේ වගාව කරමින් සිටියා. ඉතින් ගොඩක් වෙලාවට මං හොයලා බැලුවාම ඇයි මේ වගාව ඇයි ගොවි මහතුරු ගන්න නැත්තේ කියලා. හේතු කීපයක් තිබ්බා. එකක් තමයි ආර්ථිකය. ඒකට යන වියදම වැඩි. අක්කරයකට යන වියදම වැඩි. එතුමල්ලා ඒ කටින් කිව්වා. අපි ගණන් බැලුවා අක්කරයකට 35,000ක් විතර යනවා. ඒත් ඊළඟ අපි බැලුවා කෘෂි රසායන ගහලා වේද මේ ගොවිතැන. ඉතින් අක්කරයකට 15,000ක් 20,000ක් වගේ යනවා. එතකොට දැන් ඔන්න එයා යොමු වෙලා තියෙනවා වසවිස ගහන්න. ඊළඟට එතනින් එහාට එයා ළඟ විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මම ඒක මේ ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තුන්ගෙන් අහගෙන ඒ ඇත්තොත් උදව් කරා මම භාවනා කරලා මෙතනදී යම් අවබෝධයක් මට ලබා ගන්න පුළුවන් වුණා පස ගැන. මේ පසේ තියෙන පාංශු ජීවීන් නැහැ. ඊළඟට මයික්‍රෝ ඕගනිසම් ශුද්‍ර ජීවීන් නැහැ. මේවා මැරිගෙන යනවා මේ දිගු කාලීනව මේ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිසා. එතකොට මේ පාංශු ජීවීන් කියන අය අත්‍යවශ්‍යයි ආහාර කෘෂි ආහාර නිෂ්පාදනය කිරීමේදී අපි මම හිතට පේන දේ එහෙම නැත්නම් මම අවබෝධ කරගත්තු දේ අපි පරිශන කරපු ප්‍රතිඵල දිහා බලනකොට ඒව සත්‍යයි කියලා ඔප්පු වෙලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එකෙන් මේව ගන්න පුළුවන් මේ ඩේටා. එතෙදි කෘමි පරාගණිය අත්‍යවශ්‍යයි. මේ පාංශු ජීවීන් ඉන්න ඕන, ක්ෂුද්‍ර ජීවීන් ඉන්න ඕන, කෘමි පරාගණිය සිද්ධ වෙන්න ඕන. මේ ටික සිද්ධ වෙනකොට අපිට අපි දැක්ක දේ තමයි තන්තු ෆයිබර් කන්ටෙන්ට් එක ආහාරේ වැඩි වෙනවා. ඒව නැතිකොට ආහාරේ පිෂ්ඨමය ස්වභාවය වැඩි වෙන්නේ. ඊළඟට මේ කෘමීන් ඉන්නකොට ආහාරේ තන්තුමය ස්වභාවය වැඩි වෙනවා. මේ හෝමෝන ක්‍රියාවලිය ගහේ වෙනස් වෙනවා. ඉතින් මේවා ගැන අපි මම අවබෝධ කරගන්නකොට මම අපි ඒවා පරිශනාත්මක පුළුවන් ආකාර දත්ත වලින් අපි ඔප්පු කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම පරිශන පත්‍රිකා කරපුවා කියෙව්වා. කියවනකොට මේවා තියෙනවා දැනටත් කරලා. ඒකට ඒවයි තියෙනවා දිගු කාලීනව කෘෂි රසායන පොළවට භාවිතා කරනකොට ශුද්ධ ජීවීන් විනාශ වෙනවා කියලා. ඊළඟට පස්සේ ආම්ලික තත්ත්වය වැඩි වෙනවා. ඒත් මේවා වැඩි වෙගෙන යනකොට අපිට ඊළඟට අපිට මේ විස, ඒ කියන්නේ ඇලුමිනියම් වගේ දේවල් උරන්න පටන් ගන්නවා. ගස්වල පවා. ඒත් මේවා උරනකොට විස වර්ග උරනකොට ඒවා අපේ ආහාරයට එකතු වෙනවා. ඉතින් මේක අපි තවදුරටත් අධ්‍යයනය කරමින් යනවා. දැන් අපි අපේ රටේ තියෙන පසේ තත්ත්වය අධ්‍යයනය කරමින් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැනට අපි අක්කර 7000 මේකේ විකල්පය බැලනකොට මම මෙතෙන්දී ඇත්තටම හිටපු රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාවත් මතක් කරන්න ඕන. එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක ආරම්භ කරා ගොවිතැන. ඒ ගොවිතැනේදී පාරම්පරික මෙතන විකල්පයට පාරම්පරික ආහාර ගැන අපි බැලුවා. බලනකොට මම දැක්කු දේ අපි ලෙඩ්ඩුන්ට දීලා බැලුවා පාරම්පරික ආහාර දීවැඩියා රෝගී බොහොම ඉක්මනින් සුව කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ පාරම්පරික ආහාර අනුභවය නිසා. එතකොට අපි ඒක බැලුවා ITI එකේ කොළඹ කාර්මික තාක්ෂණ විද්‍යා ආයතනයේ පර්යේෂණය කරලා පොතක්ම ගහලා තියෙනවා. මේ පාරම්පරික ආහාරවල, ඒ කියන්නේ අපේ පාරම්පරික හාල් වර්ග අධ්‍යයනය කළා. ඒකේ තියෙනවා මේවයි ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි, දීවැඩියා අනාසක් ගුණය තියෙනවා, දීවැඩියා පාලන ගුණය තියෙනවා, පිළිකා අනාසක් ගුණය තියෙනවා. මේ වගේ මේ ඔක්කොම අපේ වෛද්‍යතුමා සාකච්ඡා කරයි දත්තානුවම.
පාරම්පරික ආහාර වර්ග කියලා ඔබතුමිය සඳහන් කරේ?
පාරම්පරික ආහාර වර්ග කිව්වම එකක් අංක එකට පාරම්පරික V වර්ග. දැන්ති V වර්ග වලට වඩා ප්‍රෝටීන් පවා වැඩි. හරි. දත්තානුව ඒ ඔක්කොම සාකච්ඡා කරයි. මෙතන ඊළඟට අපි කැඳ වර්ග භාවිතා කරලා තියෙනවා පාරම්පරික ආහාර වලින්. තනහාල් කැඳ වෙන්න පුළුවන්. පාරම්පරික හාල් කැඳ. මේ කැඳ වර්ග ඉස්සර හදලා තියෙන කොළ කැඳ වලට වඩා දැන් වෙනස් විය යුතු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ අපේ ඇඟේ දැන් විස වැඩි. අපි දැන් මේ අපේ වෛද්‍යතුමා කපල බැලුවාම ආසනික් කියන විස අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ ශරීරවල තියෙනවා. ඒක ලැබ විද්‍යාගාරවල ඇනලයිස් කරලා පෙන්නනවා. ඒ වගේම මේ ගන්න ආහාර වල විස මුත්‍රාවල තියෙනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අපිට ප්‍රකාශ කළා කියලා මම හිතන්නේ. ඒ වගේන කතා කරන දෙයක් ගොඩාක් පත්තරවල මේ පළ වුණා. ඒ වගේම සාකච්ඡා කෙරුණ පහුගිය කාලවක වානේ. ඉතින් මේ විස ටික අයින් කරන්න නම් දැන් අපිට දැන් කොළ කැඳ වලින් පෝෂණය තමයි වැඩි වෙන්නේ. ඒත් පෝෂණය ඇති වෙන්න නම් මේ විස කියන කොටස ඇඟේ තියෙන එන්සයිම ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවට ඕන තරම් පරීක්ෂණ පත්‍රිකා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මම මේ කියන්නේ මගේ දැනීම. ඊළඟ අපි බැලුවා පරීක්ෂණ පැත්තෙන්. එතකොට එන්සයිම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ නැති උට ආහාර ජීර්ණය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ ආහාර මාර්ගයේ ඉන්න ඕන ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ. මේ ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ ක්‍රියාත්මක වෙන්න ෆයිබර් කන්ටෙන්ට් එක, ඒ කියන්නේ තන්තුමය ආහාර හොඳට ගන්න ඕන. ඊළඟට මේ විස නැති වෙන්න ඕන ශරීරේ. එතකොට දැන් අක්මාවේ අපි බැලුවාම විස තැම්පත් වෙලා තියෙනවා. ඊළඟ විස තැම්පත් වෙලා තියෙනවා අක්මාවෙන් එන්සයිම, එහෙම නැත්නම් ආම්ලික ගතිය මේ ඔක්කොම අක්මාව හරහා පාලනය වෙන යාන්ත්‍රණ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා ශරීරේ. එතකොට මේවා වෙනස් වෙනකොට ඊළඟ හෝමෝන ක්‍රියාවලිය වෙනස් වෙලා තියෙනවා ඇඟේ. දැන් මේ හෝමෝන ක්‍රියාවලියයි මේ ඔක්කොම වෙනස් වෙනකොට අද අපි දීවැඩියා රෝගීන් ඇතුළු අක්මාවේ රෝගීන් ඇතුළු විශාල රෝගීන් සංඛ්‍යාවක් අපේ රටේ බිහි වෙමින් පවතිනවා, බිහි වෙලා ඉන්නවා. අනාගතය අවදානම් තත්ත්වයක තියෙනවා කියන එක තමයි කියන්න වෙන්නේ.
ආදරණීය හිතවතුනි, අද සුභාරතී සාකච්ඡා මණ්ඩපෙන් අපි අවධානය යොමු කරමින් ඉන්නේ වස විස නැති රටක් මේ අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක අධිකරණ වෛද්‍ය කුමුදු දහනායක මහතා, ඒ වගේම හෙළසුවේ බාර ආරමුදලේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මයයි අද සුභාරතී සමගින් රැඳෙන්නේ.
ඔබේ සුවසෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කොටගත් නන්විද සෞඛ්‍ය අංශයන්හි කාර්යභාරය හා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ කෙරෙන කතාබහ.
ඉරිදා සුභාරති.
සෑම ඉරිදාවකම පෙරවරු හතට ස්වදේශීය සේවීන් සජීවීව.
සුභාරති. සුභාරති සඳහා සාදර අනුග්‍රහය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
සුභාරති.
හිතවතුනි නැවතවරක් ඔබ සුභාරති සමග.
ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම උතුම්ම ලාභයයි.
ඔබේ සුවසෙත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කොටගත් නන්විද සෞඛ්‍ය අංශයන්හි කාර්යභාරය හා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ කෙරෙන කතාබහ.
ඉරිදා සුභාරති.
සෑම ඉරිදාවකම පෙරවරු හතට ස්වදේශීය සේවීන් සජීවීව.
සුභාරති. සුභාරති සඳහා සාදර අනුග්‍රහය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
සුභාරති.
මෙවිතරක් අපි සුභාරති සාකච්ඡා මණ්ඩපේ සමගින් ලැබෙන්නේ ප්‍රියන්ත සේනානායක මහත්මිය අපූර්ව කතාවක් අපිට කිව්වේ. ඉතිහාසයත් එක්ක සංසන්දනය කළ වර්තමානයේ අපි කොතනද ඉන්නේ කාරණේ අපිට හොඳින් පසක් වුණා. ඔබට දැනෙනවා ඇති, ඔබට හිතෙනවා ඇති, දැන් අපි මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ කාරණේ විමසා බැලිය යුත්තේ. වෛද්‍ය කුමුදු දහනායක මහත්මියනි, දැන් ප්‍රියන්ත සේනානායක මහත්මිය සඳහන් කරපු කරුණුත් එක්ක දැන් අපි මොකක්ද කරන්නේ? මේ ප්‍රශ්නෙට අපි කොහොමද විසඳුම් සොයන්නේ? ඒ ප්‍රශ්නේ අපි හිතව තුන අතර නැගෙන්නේ මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබ කියන්නේ?
ඔව්, ඇත්තටම මෙතුමිය සඳහන් කරේ දේශීය විසඳුමක් ගැන. අපි ආනයනය කරන තාක්ෂණයක් ගැන නෙවෙයි මෙතුමිය කතා කරේ. අපේ දේශීය වෙදකම ඇසුරෙන් ගත් දැනුම හා ඒහා සම්බන්ධුණු තාක්ෂණයක් ගැන තමයි මෙතුමිය කතා කරේ. ඉතින් ඒ තාක්ෂණය සමාජගත කරනකොට අපිට හැමතිස්සෙම දේශීය තාක්ෂණය එලෙසම සමාජගත කරන්න ගියාම විදේශීය දැනුම නැති සමාජයක් මේක කොහොම පිළිගන්නේද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් අපිට හැම විටම දැනට බටහිර විද්‍යාත්මක හොයාගත්ත දත්ත ඇසුරෙන් තමයි මේක සමාජගත කරන්න වෙන්නේ.
මම හිතන්නේ විශ්වාස කරනවා යම් ආකාරයක සමාජගත කිරීමේ හැකියාව වැඩි කියලා.
අනිවාර්යෙන්ම පර්යේෂණ පත්‍රිකා අත්‍යන්තයෙන් වල ලෝකේ හොයලා තියෙනවා මේවා කෑලි කෑලි වශයෙන්. ඒතර හාල් වල තියෙන ගුණ යම් තැනක හොයලා තියෙනවා. එහෙනම් මේව හොයලා තියෙනවා. නමුත් මේව ඔක්කොම ඒක රාශි කළා සංක්ෂිප්තයක් විදිහට සමාජගත කරන්නට අවශ්‍ය පදනම අපි දැම්මා. එතෙන්දී අපි දැක කාරණය තමයි අපි දැනට අපි බෝන වුණ රෝග ගැන කතා කරනකොට වැඩිම අපි කතා කරන දීවැඩියාව ගැන. හැබැයි අපි කවුරුවත් දන්නේ නැහැ අපේ ඇඟට නොදැනි අපේ ආහාර මාර්ගයේ ප්‍රධානම ඉන්ද්‍රිය, අපේ ශරීරයේ බරම ඉන්ද්‍රිය, අපේ ශරීරයේ ආරක්ෂක බද්ධතිය අපේ ලෙඩ වෙලා 50%කදී අක්මාව. ඒතර මේ අක්මාව ගැන අපි ඉස්සර කතා කරේ අරකුබන මිනිස්සු යක්මාව දිය වෙනවා කියලා තමයි. හැබැයි අද ලෝකෙම ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම බහුලතම රෝගී බවට පත් වෙමින් යන්නේ ඇමරිකාව, ඕස්ට්‍රියානු රටවල පවා, සංවර්ධිත රටවල පවා මේ අක්මාවේ ඉදීමීමේ ෆැට් අක්මාවේ තෙල් තැන්පත් වීමේ රෝගිය. මේකට කියනවා මධ්‍යසාරමේ නොවන තෙල් තැන්පත් වීම කියලා. නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඇන්ඩ් නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා නම් වලින් හඳුන්වනවා. ඒතර මේක මෙතුමිය අවුරුදු 6කට කලින් කියනකොට එච්චර රැල්ලක් කියලා මම හිතන් හිටියේ නැහැ. හැබැයි විකිරණ විශේෂඥ වෛද්‍යතුරු මේ වෙනකොට හොයාගෙන තියෙන සමස්ත ජනතාවෙන් 50%කගේ ඉස්පිරිතාලවලට පැමිණ ලෙඩුන්ගේ මේක තියෙනවා කියලා. හැබැයි මේක අපේ ඇඟිට දැනෙන්නේ නැහැ. ඒක ස්කෑන් කරොත් විතරයි අහුවෙන්නේ. ඒක තමයි තියෙන භයානකම. ඉතින් ඇයි මේ අක්මාව ලෙඩ වෙන්නේ? අක්මාව කියන්නේ අපේ ආහාර මාර්ගයට ගන්න සියලුම ආහාර අක්මාව හරහා ගිහින් තමයි අපේ ලෙවල්ට එකතු වෙන්නේ. එතකොට මේ අක්මාවේ තමයි මූලිකව ආහාරය විසායින් කිරීමේ කාර්යය, අපේ පෝෂණය සමතුලිත කිරීමේ කාර්යය, ප්‍රතිශක්තිය ඇති කිරීමේ කාර්යය ඔක්කොම බලය පැවරෙන්නේ මේ අක්මාවට. ඒතකොට අපේ ඇඟේ ආරක්ෂක පද්ධතිය වගේ දෙක තමයි මේ අක්මාව. ඒතර මේ ආරක්ෂක පද්ධතිය තමයි අපේ ශරීරයේ බොහෝ අයගේ දැන් විනාශමීම පවතින. ඒතර මේකම සාධකයක් අපි කන ආහාර තමයි මේ අක්මාව ලෙඩ කරන්නේ කියලා. ඒතකොට අපි මහත් වෙනා වගේම අපේ අක්මාවත් එන්නෙන්න දැන් මහත් වෙනවා. ඉතින් එතකොට මේ අක්මාව මහත් වීම තුළ අපේ සමස්ත හෝමෝන පද්ධතිය, එන්සයිම පද්ධතිය, අපේ ජාන මේ හැම ක්‍රියාකාරීත්වෙම වෙනස් වෙනවා, විනාශ වෙනවා. ඒක හින්දා තමයි සියලු ලෙඩ රෝග ඇති වෙන්නේ. අපි හිතමු උදාහරණයක් විදිහට අපි කන ආහාර තියෙන වසවිස නැසීමේ, විස හරණය කිරීමේ ප්‍රධාන වගකීම තියෙන අක්මාවට නම් අක්මාවට එක කරගන්න බැරි නම් විස ටික ඔක්කොම ඇඟට එකතු වෙනවා, මේ විස හැම අවයවයක් ගානෙම ගමන් කරනවා අවයව ලෙඩ වෙනවා බොහොම සරලව පාඨකයන්ට කියන්න තියෙන මේක ඉතින් මෙන්න මේක ජය ගන්න නම් අපි බැලුවා පාරම්පරික ආහාර රටාවට අපි යන්න ඕන අර අපි කිව්වනේ ආර්ථික තත්ත්වෙ කොච්චර හොඳ වුණත් මොනතරම් හොඳ ආහාරයක් ගන්න තිබුණත් මිනිස්සු එන්න ලෙඩ වෙනවා නම් අපි දේශීය විසඳුමකට යන්න ඕන කියන කාරණය තමයි අපි සමාජගත කරේ 2010 ඉඳලා ඒ වගේම ජනාධිපතිතුමාගේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප්‍රධානම තේමාව වන්නේ දේශීයත්වය මත පදනම් වෙච්ච ක්‍රමවේදයක් හදන්න කියන එක. ඉතින් මම හිතන්නේ ඒ හරහා අපි දැක්ක කාරණේ තමයි මේ ලෙඩ වෙන රැල්ලට ප්‍රධාන හේතුවක් විදිහට විශේෂයෙන්ම අපි සඳහන් කරනවා අපි ඉගෙන ගන්න කාලේ අපි කියනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඒ වගේම ඛනිජ ලවණ විටමින් ගැනත් අපි කතා කරනවා. එතකොට අද කන ආහාරයේ අද අපි ආහාරයට ගන්න ආහාර රටාවේ තියෙන විටමින් ඛනිජ ලවණ එහෙම නැත්නම් මේකට ශුද්‍ර පෝෂක කියලා නමක් දෙනවා. ඒ වගේම බටහිර වෛද්‍යමය භාෂාවෙන් කියනවා මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් කියලා. විටමින් සහ ඛනිජ ලවණ. ඒතර වෙන මේව ගැන බලන්න කියලා මෙතුමිය මට කිව්වා. ඉතින් මෙතුමිය ඒ දැන් ඒ තාක්ෂණයේ වටිනකම තියෙන මේ බටහිර ක්‍රමවේදිනුත් මේක මිනිස්සුන්ට කියන්න පුළුවන් කම. දැන් අපි තියෙන ප්‍රශ්නයකනේ දැන් තියෙන තාක්ෂණයේ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ක්‍රමවේදයක් නැහැ. හැබැයි මේ තාක්ෂණය මේ බටහිර දැනුම අසලින් මිනිස්සුන්ට යම් මට්ටමක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒක එක කාර්යභාරයක් එක මට පැවරිච්ච කාර්යභාරයක්. මේ පාරම්පරික දැනුම විද්‍යාත්මක සමාජගත කිරීම. ඉතින් එතෙන්දී අපි දැක්කේ මේ අක්මාව කියන ඉන්ද්‍රියේ සමස්ත ලෙඩවීමට බලපාන ප්‍රධාන එකක් තමයි මේ අරක්කු වගේ විස අක්මාවට විස ඒව නොබිව්වත් අර ආහාරය හරහා එන විස වර්ග ආහාරයේ ඇති ශුද්ධ පෝෂක ගුණතාවය තමයි මේ අක්මාව ලෙඩවීමට බලපාන්නේ. ඒකින්ද අක්මාවේ විස නැසන කාර්ය වෙනවට විසෙන් අක්මාව නැසන කාර්යයක් තමයි දැන් වෙන්නේ. ඒකින්ද මෙන්න මෙතෙන්දී අපි බලනකොට දේශීය විසඳුමකට යන්න අවශ්‍යයි කියන තවදුරටත් පසක් වෙච්ච කාරණයක් තමයි අපි යුරෝපා රටවල්වල දත්ත දිහා බැලුවොත් මං හිතන්නේ ඔබතුමිය විශ්වාස කරන එකක් නෑ. මං කිව්වොත් ඇමරිකානුවන් 173%කට වැඩි ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියොත් ඔබතුමිය විශ්වාස කරන්නේ නෑනේ. විශ්වාස කරන්නේ නෑ. හිතන්නේ අධිපෝෂණය තියෙනවා කියලා. ඇත්ත. අධිපෝෂණය තියෙනවා සීනි, පිටි, තෙල්, ප්‍රෝටීන් වලින්. හැබැයි මේ ශුද්ධ පෝෂක විටමින් ඛනිජ ලවණ ඒගොල්ලන්ගේ 173%කට එහා මන්ද පෝෂණය. ඇඟ මහත් වෙන මේ මන්ද පෝෂණය වැඩි වෙනවා. මෙන්න මේක තමයි අපි මේ බෝනවන රෝග දියවැඩියා වදිරුදුර පීඩන පිළිකා මේ බෝනවන රෝග රැල්ලට හේතුව. ඒතරම මෙන්න මේ දේශීය ආහාර රටාවේ අපට අපේ මුතුන් මිත්තන්ට එදා ලැබුණ වස විසින්තර ආහාරය ශුද්ධ පෝෂක වැඩි ආහාරයක් ලැබුණා. නමුත් අද අපිට අපේ ආහාරයේ වස විස තියෙනවා ශුද්ධ පෝෂක හිඟයි. ඉතින් මේක යුරෝපා රටවල ඖෂධීයයි කියලා දෙන ආහාරවලවත් මේ ඖෂධීය බව නැහැ. ශුද්ධ පෝෂක නැහැ. ඒක මේ ඔප්පු කරන්න දත් වන තරම් තියෙනවා. එතකොට මේ ලෝකෙම තියෙන ප්‍රශ්නේ මේ අර ඔබතුමියත් විස්තර කරපු මේ හරිත විප්ලවයත් එක්ක ආපු කෘෂි රැල්ල තුල ආහාර නිෂ්පාදනයේ ලොකුවට කරාට හැදෙන ආහාරයේ ගුණාත්මය නැහැ. වස විස දාලා සතා මරලා ශුද්ධ ජීවියා දක්වා මරලා අයින් කරාට පස්සේ කෘමියයන් නැත්තම් වගාවට ගැඩවිලි පණුව පසේ නැත්තම් මේ ශුද්ධ පෝෂක පසේ හැදිලා මේ ශුද්ධ පෝෂක ආහාරයට උරා ගන්නේ නැහැ. ඒකින්ද අපි කොච්චර ආහාර නිෂ්පාදනය කරා මේ මුළු ලෝකෙටම ආහාර නිෂ්පාදනය කරා රටක් ඇමරිකාව අතිරික්ත මුහුදට දාලා තවත් ඉතුරු වෙන ටික පුච්චලා තියෙන රටක්නේ. හැබැයි ඒ රටේ ශුද්ධ පෝෂක ගුණතාවය තියෙනවා. ඒකින්ද මේ අද ඇමරිකානුවන්ට ලෙඩ වෙන්නේ එකයි යුරෝපියන් ලෙඩ වෙන්නේ එකයි. අද යුරෝපීය ප්‍රජාව ගත්තොත් 127ක් මේ මිනිස්සු මැරෙන්නේ පිළිකාවෙන්. හැබැයි අපේ රටේ තාම 109 අපි පිළිකාවෙන් මැරෙන්නේ. ඒකින්ද අපි ඒ දත්තනුව බලනකොට නම් අපි හොඳ තැනක ඉන්න. හැබැයි අපි ඒ තාක්ෂණය අනුගමනය කරලම ගියොත් අපි යන්නේ කොතෙන්ටද? එහෙනම් දේශීය තාක්ෂණයකට අපි යන්න ඕන කියන කාරණය විශේෂයෙන්ම අපේ පාඨකයන් මේ වෙලාවේ ඉස්මතු කරලා දෙන්න ඕන. ඉතින් මෙන්න මේ දේශීය තාක්ෂණයට අපි බැලුවට පස්සේ දේශීය අපි ආහාර රටාව විදිහට ප්‍රධානම දේ තමයි මොනවද? පාරම්පරික සහල් සහ පාරම්පරික ධාන්‍ය වර්ග. පාරම්පරික සහල් වල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි දැන් තියෙන අලුත් සහල් වර්ග වලට වැඩි දෙගුණයක් ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඒතර අද අපේ රටේ තියෙන ප්‍රධාන මන්ද පෝෂණ තත්ත්වය තමයි මේ ප්‍රෝටීන් අඩුකම. ඉතින් ප්‍රෝටීන් අපේ රටේ ප්‍රධාන වශයෙන්ම අඩුකමට අපි දකින්නේ අපේ පාරම්පරික සහල් වලින් ඈත් වීම. එදා මිනිස්සු අද වගේ නෙමෙයි දෙගුණයක් ප්‍රෝටීන් ගත්තා පාරම්පරික ආහාර වලින්. බත් ටිකෙන් අද වගේ දෙගුණයක් ප්‍රෝටීන් ගත්තා. නමුත් අද අපිට මේ කිරිපිටි වලට මස් හැම්බෙකන් චීස් බටර් වලට අධික මුදල් වියදම් කරලා වෙලා තියෙන මිනිස්සුන්ට මෙන්න මේ ප්‍රෝටීන් ටික ගන්න. ඒ වගේම මේ පාරම්පරික ආහාර වල තියෙන අධික ශුද්ධ පෝෂක යකඩ අද අපේ රටේ 50%ක් දරුවන්ගේ ඇඟේ ලේ අඩුයි යකඩ ගුණතාවය. ඒකට හේතුව මේ පාරම්පරික හාල්වල තියෙන ඉහළ යකඩ ප්‍රතිශතය දැන් තියෙන හාල්වල නොමැති වීම. ඒකින්ද අපි අද යකඩ ප්‍රතිබොන්න වෙලා. අද දරුවෝ හම් වෙන්නේ නම්මලාට යකඩ සිරප් බොන්න වෙලා යකඩ ප්‍රතිබොන්න වෙලා සමහර අම්මලාට රුධිර දෙන්න වෙලා, ලේ දෙන්න වෙලා. ඉතින් එහෙම උනේ මේ පාරම්පරික හාල්වල තිබිච්ච ප්‍රෝටීන් යකඩ අපිට නැතුණා. ඒ වගේම පාරම්පරික හාල්වල ඉතිහාසය ඔබතුමී අහලා ඇති.
මට මතක් දෙන්න වෛද්‍යතුමනි මේ වෙලාවේ සම්බන්ධ වෙන ඔබතුමා කලින් සඳහන් කරා ආරාධනා කරා සම්බන්ධ කරගත යුතුයි කියලා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් විජේරත්න සකලසූරිය මහතා. එතුමන් දුරකථනය ඔස්සේ අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙනවා. ආයිබෝන් ඔබතුමන්ට.
ආයිබෝන්.
විජයරත්න සකලසූරිය මහත්මයනි අපේ මැදිරියේ ඉන්න වෛද්‍ය කුසුම් දහනායක මහතා, ඒ වගේම වෛද්‍ය කුමුදු දහනායක මහතා, ඒ වගේම හෙළසුවේ බාර ආරමුදලේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය, මේ දෙපළම අපට තිබෙන අභියෝගය පිළිබඳව පැහැදිලි කරා. වස විස නැති රටක් ගොඩනැගීමේ බාර දූර කාර්යය අපි කොහොමද ක්‍රියාත්මක කර යුත්තේ කියලා. මෙන්න මේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව අප කැමැති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට ඔබතුමාගෙන් දැනගන්න.
ඇත්තටම මේක මේ අපිටත් වැඩිය තේරුම් ගත්තේ මේ රටේ ජනාධිපතිතුමා මේ රටේ නායකයා විදියට. සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන කියලා එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනීම පැහැදිලි කෙරුවා. මේ රට අපි පරායක්ක වූ, ඒ කියන්නේ ස්වාධීන නොවූ කෘෂිකර්මක යෙදී සිටින බව මේ රට. ඒ නිසා එතුමා පැහැදිලි කළේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදීම මේ රට මේ කෘෂිකර්මය මුදවා ගන්න ඕන කියලා. ඒකේ තමයි තිරසර ගොවිතැන කියලා කියන එකෙන් අතික ජනාතත්වම බලාපොරොත්තුනේ මේ රටේ මිනිසුන්ට මේ ගොවිතැන අපි ස්වාධීන කරගෙන මේ ආහාර පද්ධතිය නිවැරදි කරගන්න ඕන කියලා. ඔය වෛද්‍ය දහනායක මැතිතුමා පැහැදිලි කළේ ඒක තමයි. ඇත්තටම අපි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට අපිට ආහාර නිෂ්පාදන කාර්යසාධන බලකාය විදිහට ජනාධිපතිතුමා අපිව පත් කරලා, ඒ විතරක් නෙවෙයි මුළු රටේම මේ තත්ත්වය අවබෝධ කරගෙන මේ කටයුත්ත සියලු දෙනාම මේකට සහභාගි කරගෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා තමයි එතුමාගේ උපදෙස වුණේ. ඒ අනුව අපි වැඩසටහන් දැන්ටම ක්‍රියාත්මක වෙනවා. නිශ්චිත ඇත්තටම 25ම උතුර නැගෙනහිර ඇතුළුව මුළු රටේම මේ වැඩසටහන අපි ක්‍රියාත්මකව පවතිනවා. ඒකේ විශාලකාරී භාරයක් ඔය ප්‍රියන්ත සේනායක මැතිතුමිය, වෛද්‍ය දහනායක මැතිතුමා ඇතුළුව විශාල පිරිසක් මේ අපේ දේශීය ඥානය නැවත අපිට ඇති කරලා මේ රට වෙනස් කරගෙන මේ රටේ ජනතාව සුඛිත මුදිත කරන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර ටික දෙන්න මේ අය විශාල වැඩ කොටසක් කරනවා අපේ පැත්තෙන්. ඒ විතරක් නෙමෙයි දිශාපතිතුමාලා, පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමාලා, කෘෂිකර්ම ලේකම්තුමාලා, විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙනා මේකට දැන් සහයෝගය දෙනවා. අද රටේ ජනතාව මේකට ඉතාම අපට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් මේ රටේ නිෂ්පාදනය අපි නිවැරදි කරගන්න ඕන, දේශීය ගොවිතැන අපි ප්‍රවර්ධනය කරගන්න ඕන කියන සියලු දෙනා බලාපොරොත්තු සහගතව ඉන්නවා. ඒ නිසා මා හිතනවා ජනාධිපතිතුමා අපිට දීලා තියෙන්නේ තුන් අවුරුදු කාලය තුළ මේ රටේ මිනිසුන්ට දැනෙන වූ, මේ රටට අවශ්‍ය වූ මේ වැඩසටහන ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන කියන එකයි. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිසුන්ගේ තියෙන උවමනාව සහ ආකල්පයේ වෙනස් වීමත්, මේ රටේ විද්‍යාඥයන් සහ වෛද්‍යවරු මේ පෝෂණවේදීන් විශාල ප්‍රමාණයක් මේකට දායක වෙනවා, විශ්වවිද්‍යාල පද්ධතිය විශාල ප්‍රමාණයක් මේකට දායක වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ රට දැන් ආරම්භ කරලා තියෙන්නේ මේ දේශීය ගොවිතැන විශේෂයෙන් වසවිසෙන් තොර ආහාර පද්ධතිය මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඉතින් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට මම සියලු දෙනා මුළු රටේම සමස්ත ජනතාවගේ මේ සහයෝගය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ රට මේ වෙනස් කරගන්න. ඔයි අපි මාධ්‍ය විදිහට ඔබතුමාලගේ ඔබතුමියන්ගේ අපේ උදව්ව ඒ වගේම අපිට අපේක්ෂා කරනවා.
බොහොම ස්තුතියි, ගෞරව ප්‍රණාමක ස්තුතිය ඔබතුමාට පුද කරන්නට කැමති විජේරත්න සකලසූරිය මහත්මයනි, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදියට මේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන තුළ ඔබ ඉටු කරන කාර්යය වෙනුවෙන්. වෛද්‍ය දහනායක මහත්මයනි, ඒ වගේම ප්‍රියන්තා සේනානායක මහත්මිය, දැන් ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලා සඳහන් කරන මේ අරමුණු ඉෂ්ට කරගන්න ඔවුන් කුමක්ද කළ යුත්තේ? ඔවුන්ට ඉතාම පහසුවෙන් ලේසියෙන් මේ කාර්යයන් ඉටු කරගන්න තමන්ට කඩේකට ගියහම තමන්ට මේ අවශ්‍ය වසවිස නැති ආහාර භෝග ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස්විය යුතුයි. මෙන්න මේකයි ජනතාව බලාපොරොත්තු වෙන මොකක්ද අපි කරන්න ඕනේ?
මේ වැඩසටහන අහන් ඉන්න අපේ අම්මලා තාත්තලාට විශේෂයෙන්ම කතා කරන්න වෙනවා. කතා කරන්නේ මම මේ ගැන කිය අවධානය විශේෂයෙන් යොමු කරන්න ඕන. පාසල් පද්ධති තුලත් දැන් අවධානය අපි යොමු කරවමින් පවතිනවා. ඉතින් මෙතනදී මේ පාරම්පරික ආහාර කියනකොට පාරම්පරික හාල් වර්ග, ඊළඟට තනහාල්, මිනේරිහාල් මේ වගේ ආහාර වර්ග, දැන් මේවා මේ ඉස්සර අපි ආහාරයට අරගෙන තියෙනවා ඉස්සර අපි ශරීරගත වෙලා විස තිබුණේ නැහැ මේ තරම් මේ විදිහට ඉස්සර අපේ කෘෂිකර්මී තාක්ෂණය තුල වස විස නැති ගොවිතැනක් තිබුණේ ඒත් අද වස ගහලා අපේ වෛද්‍යතුමා මේවා අත්හදා බැලුවා කපල බැලුවා මේ අක්මාවල් එහෙම මේ මරිච්චයගේ ඒ වගේම දැනට මේ ස්කෑන් පරීක්ෂණ මගේ ඔප්පු වෙමින් යනවා මේ වගේ නොඑක් පරීක්ෂණ මගේ ඔප්පු වෙනවා අපි මේක අලුතෙන් කියන්න දෙයක් නැහැ අපි දන්නවාද දීවැඩිය රෝගීන් කොයිතරම් ඉන්නවද කියලා ඉතින් අපි මේ සඳහා එකක් විකල්පයේ හැටියට මේ පාරම්පරික හාල් වර්ග අපි අක්කර 7000 ගිය කන්නේ වගා කෙරෙව්වා ඒතර ඒ අක්කර 7000
කොහෙද වගා කරේ
රජරට ප්‍රදේශයේ ඒ කියන්නේ කුරුණෑගල ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමයි විශේෂයෙන්ම අපි වගා කරේ ගොවීන් ලව්වා ගොවීන් 3000 කට මේකට සහභාගී වෙලා ඉන්නවා ඉතින් මේ මොන කරත් අපි පරිභෝජනයට මේක සුදුසු ආකාරයට සකස් කළා මම දුරකථන අංකය දෙන්නම් මේ කාල වේලාව ඉක්මයන් නිසා 0112 412 943 0112 412 943 මේ තමයි අපේ දුරකථන අංකය මෙතනට කතා කරොත් ඒව තියෙන තැන් විස්තර ඔක්කොම ගන්න පුළුවන් අපි සෑම දිස්ත්‍රික්කෙම වගේ මේ මේ හාල් තියෙන හාල් කඩවලට දාලා තියෙනවා ලංකාව පුරාම ඒ වගේම අඩු මුදලකට වැඩි දෙයක් අපිට දෙන්න ඕනේ ඒ කියන්නේ අපේ ශරීරයේ විස තියෙනවා මෙතනදී දැන් හැම මුත්‍රාවල තියෙන පුළුවන් කෙස්වල තියෙන පුළුවන් මෙයාගේ පරිවේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ශරීරයේ මේ කන ආහාර වල විස තැම්පත් වෙනවා කෘෂි රසායන වල විස තැම්පත් වෙලා තියෙනවා එහෙනම් ඒ ටික අයින් වෙන්න ඕන ඉතින් මේ ටික ඔබේ දරුවා එන්න එන්න දරුවන්ගේ ලෙඩ රෝග වැඩි වෙමින් යනවා ඉතින් මේ නිසා එකම දේ තමයි එකක් පාරම්පරික හාල් වලට දරුවවත් යොමු කරන්න. පාරම්පරික හාල් කිව්වම රතු හාල් විතරක් නෙමෙයි සුදු හාල් වර්ගත් තියෙනවා. ඉතින් ඒ හාල් වර්ග අපි ওই දුරකථන අංකයට කතා කරමු ඒ තැන් වලින් ගන්න පුළුවන්. ඊටත් වඩා හාල් වල මිල අධිකයි කියලා කිව්වට අපි පටන් ගන්නකොට 200 ගණන් වල තිබුණේ. දැන් අපි 165කට ඔබට කඩේ මිලට ගන්න පුළුවන් හාල් කිලෝ එකක්. එතෙන්දී අපි කියන්න ඕන මේකේදී අවසානයේ බලනකොට එකම මිල කියන්නේ. ඒ කියන්නේ පාරම්පරික හාල් කන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට අවසානයේ අපි බලනකොට ඔබේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා ඊළඟට මේ කිලෝ එකක මිල 150 වුණාට බාස්මති කියන නම කියන එක වැරදිද කියලා මම දන්නේ මොනවා වුණත් දැන් තියෙන හාල් වර්ග වලට වඩා ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි අපි ඔය දැන් බලලා තිනවා
තන්තු
ප්‍රමාණය වැඩි ඒ වගේම විටමින් වර්ග ඛනිජ ලවණ මේ හැම දෙයක්ම වැඩි යකඩ ප්‍රතිශතය මේවයි වැඩි ඉතින් මේ හාල් මිලදී අරගෙන දරුවාට දෙන්න අනිත් එක තමයි හැම කෙනෙක්ගේම ඇඟේ මේ කෘෂි රසායන නිසා තැම්පත් වෙලා තියෙන විස ඉවත් කිරීමේ ශක්තියක් මේ හාල් වලට තියෙනවා. ඒක විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. මම රෝගීන්ට දීලා තියෙනවා දැනට අපේ ගම්පා රෝහලේ වෛද්‍ය සුජීව වික්‍රමසිංහ ඊළඟ මහා රෝහලේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු මේ අපි නිෂ්පාදනය කර කැඳ වර්ග දෙමින් පවතිනවා. මේ ITI එකේ අපි දත්ත තියෙනවා අපි ළඟ කවුරු හරි උමනා නම් ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ කැඳ අපි හෙලසුවේ නිෂ්පාදනය කරලා තියෙන වර්ග හතරක්. මේ හතරම මාරුවෙන් මාරුවට ඔබේ දරුවට දෙන්න මේක කොළඹ රාජකීය විද්‍යාලෙත් දුන්නා අපි අධ්‍යයනය කරමින් අපේ වෛද්‍යවරු දැනටමත් තවමත් අධ්‍යයනය කරමින් පවතිනවා ඒ අයගෙන් ප්‍රකාශ වෙනවා ආයුර්වේද වෛද්‍යවරු කොළඹ දකුණු පළාතේ වෛද්‍යවරු ගණනාවක් මේ කැඳ දෙමින් පවතිනවා ඒතර ඒ අය ප්‍රකාශ කරනවා ඒ අය ළඟ දත්ත තියෙනවා දරුවන්ගේ ඒ කියන්නේ මන්ද පෝෂණය බර අඩු දරුවන්ට දීලා එයාගේ බර වැඩි වෙනවා මේ හාල් වලින් ඒ වගේම පිටිවර්ග නිෂ්පාදනය කරලා තියෙන රොටි වලට ඒ වගේම ආප වෙනත් මේ ආහාර නිෂ්පාදනය සඳහා මේ පිටි වර්ග වලට පාරම්පරික හාල් වර්ග හතරක් කලවම් කරලා තියෙනවා යම් අනුපාත වලට ඒ වගේම සමහර කොළ වර්ග කොටලා ඇට වර්ග කොටලාගෙන් විස අයින් කරන ඒ ඇට වර්ග කොළ වර්ග අපි කොටලා කුඩු පැකට්ටයක් හැටියට ඒ පිටි වර්ගත් එක දාලා තියෙනවා
කුළු බඩු වර්ග
ඒව ඔක්කොම ඊළඟ එක තමයි කරුණා කළා මේ કૃතිව රසකාරක වලින් අපි අයින් වෙන්න ඕන අයින් වෙලා අපේ දේශීය කුළු බඩු ඉස්සර අපි පාවිච්චි කරේ ගලේ අඹරලා ඊළඟ වංගෙඩිය කොටලා මේ විදිහට නිෂ්පාදනය කළ දෙන්න ඕන අපි අඳුරගෙන තියෙනවා මේ කුළු බඩු වර්ග හරහා ඇඟේ විස අයින් වෙනවා. ඒතර අපේ තාක්ෂණයේ කෘෂිකර්මය එක අපි ගොවි මහත්තයත් කතා කරන්න ඕන. කෘෂිකර්මයට වෙනම තාක්ෂණයක් අපි ළඟ තියෙනවා. අපි වෙනම බෝතලයක් නිෂ්පාදනය කරන්න තියෙනවා කොළ වර්ග ඇට වර්ග කොටලා. ඒවා පොළවට ගහලා තමයි අපි ගොවි මහත්තු මේ අක්කර 7000කම කරේ. ඊළඟට පොළවේ එතකොට පොළවට විස එකතු වෙන්නේ පොළවේ තියෙන විස ගඩවිලි පණෝපවා හැදෙන්න ඕන ඒව හැදිලා ඒ වගා කරලා තියෙන පාරම්පරික ආහාර වර්ග පාරම්පරික හාල් වර්ග අපි ඉදිරියට තන හාල් වගේම අනිවාර්යෙන් දරුවන්ගේ ඇඟට එන්න ඕන කියන එක අපි අඳුරගෙන තිනවා ශුද්‍ර පෝෂක ලැබෙනවා එමයින් ඉතින් ඒවා අපි පිටි වර්ග වලට ඇතුළත් කරලා තියෙනවා
ඊළඟ කැඳ වර්ග ඕලුහාල් කැඳ කියලා අපි කඩලා තියෙනවා. මේ ඕලුහාල් කියන්නේ අක්මාව ආරක්ෂා කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ විද්‍යාත්මක ඔප්පු වෙලා තියෙනවා. දැන් කාල වේලාව මදි නිසා මම ඒ ටික විග්‍රහ කරන්න යන්නේ නැහැ. අපි වෛද්‍යතුමාලාගේ වදත්ත තියෙනවා. අවශ්‍ය කරන දුරකථනයක් ගන්න පුළුවන්. මේ ඕලුහාල් අක්මාව ආරක්ෂා කරන ආහාර ඕලුහාල් කැඳ එකක් අපි හාල් වර්ග හතරක් පිටි කරලා ඒක කැඳක් හැටියට අපි නිෂ්පාදනය කළා. අපේ වෛද්‍යවරු මේක අක්මාවේ රෝගීන් මේ අක්මාව බද්ධ කරන රෝගීන්ට පවා දැනට දෙමින් පවතිනවා. ඊළඟ පිළිකා රෝගීන්ගේ බර වැඩි වෙන්න මේ සඳහාත් පුංචි පුංචි ඒ කියන්නේ අපි පොඩ පොඩ දැනට අපේ වෛද්‍යවරු අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් දරුවන්ගේ බර වැඩි වෙන්න ඊළඟට ලෙඩ රෝග අඩු වෙනවා. දිය වැඩියා රෝගීන් විශාල සංඛ්‍යාවකගෙන් අපේ කැඳ භාවිතා කළා. මේ වර්ග හතරම මාරුවෙන් මාරුවට භාවිතා කරන්න ඕන. භාවිතා කරලා මේ රෝග අඩු වෙනවා කියලා දුරකථන ඇමතුම් එනවා. ඊළඟට වෛද්‍යවරුන්ගේ ප්‍රතිචාර තියෙනවා. පිටි වර්ග මේ හාල් වර්ග. ඊළඟට තනහාල් ටික මදි නිසා අපේ නිෂ්පාදනය තාම මදි. අපි දැන් නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා තනහාල්. ඒ මදි නිසා අපි යම් ප්‍රමාණවලින් මේ පිටි වලට ඇතුළත් කරලා තියෙනවා. තනහාල් පිටි. ඉතින් ඒ වගේම මේ මුං ඇට කව්පි වගේ දේවල් නුත් වසවිස නැතුව ඒවා වගා කරන්න පටන් ගන්න තියෙනවා. අපේ දසගුණ භෝග කියලා ඉස්සර අපේ මුතුම්බිත්තු කාලා තියෙනවා තනහාල්. ඒ කියන්නේ අපි බත් විතරක් කාපු జాතියක් නෙමෙයි. තනහාල්, මිනේරිහාල්, කුදුර කියන එකක් කාලා තියෙනවා. අපි ඒක දැන් හොයාගෙන ඒක ලංකාවේ තිබුණ නැහැ. ඒක ගම්මානෙක ඉතරයි තියෙන්නේ. ඒකත් අපි දැන් වගා කරන්න පටන් ගන්න තියෙනවා. ඊළඟට කුරක්කම් මේවයි තියෙන දත්ත ගත්තොත් කුරක්කම් වල කැල්සියම් තියෙනවා 40 ගුණයක් දැන් තියෙනවා හාල් වල තියෙන ප්‍රමාණය වගේ. ඉතින් මේ යකඩ 2-3 ගුණයක් තියෙනවා. ඉතින් මේවා අපේ දරුවන්ට ආහාරයට මේවා දෙන්න විශේෂයෙන්ම අපි හැමෝගෙම ඇඟේ විස තියෙනවා. අපි කන්නේ විස නම් ඒවා යන්නේ කොහෙටද? මේක අලුතෙන් තර්ක කරන්න දෙයක් නෙමෙයි. අපි දකුණු කෘෂි රසායන වලට උඩහට ගිහිල්ලා බලන්න වැලිමඩ ප්‍රදේශේ බලන්න මන් දන්නවා පාසල් නිවාඩු කාලේ මේ වැඩි හරියක් පිරිස නුවරඑළියට යනවා. බලන්න කොයිතරම් කෘෂි රසායන වලට ගහනවාද කියලා. ඒ ගහන ප්‍රමාණ දැන් අපි දැන් දින දෙක තුනකට ඉස්සෙල්ලා අපි වැලිමඩ ප්‍රදේශයේ හිටියා. ඉන්නකොට ඒ එළවලු වගා කරන තැන්වලට ගිහාම විනාඩි 15ක් ඉන්නකොට මේ නහය ඇතුලෙන් අර මැලතියොන් ගියා වගේ හරි අමාරුයි අපිට. ඉතින් අපි කල්පනා කරේ මේ ප්‍රදේශයේ මිනිස්සු කොහොමද ඉන්නේ. ඊළඟට මේ එළවලු නාවනෝ මේ කෘෂි රසායන වලින්. මේ කෘෂි රසායන වගා ලිං වලට දාලා හැමම පොම්ප කරලා යවනවා. ඉතින් මේ වගේ ආහාර අපි ගන්න යම් මිතත්තේ. ඒ නිසා දැනට අපේ ගරු ජනාධිපතිතුමා ඒ වගේම දැන් අපේ කතා කරපු අපේ සකල සූර්ය මහත්තයා ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමාගේ විශේෂ අවධානයක් යොමු වෙලා මේ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් ඇතුළත ඉවර කරන්න ඕන කියන හැඟීමත් එක්ක ඉදිරියට අපි මේක කරගෙන යමින් පවතිනවා. ඒ නිසා අපි ඉස්සරහට එළවලුත් වසවිස නැතුව ඔබේ මාකට් එකට එයි. එතකන් මේ හාල් වර්ග ටික කැඳ වර්ග ටික ඔබේ දරුවට දෙන්න එක රසයි. රාජකීය විද්‍යාලයේ මේ කැඳ දුන්නා. ඒ දීලා රෝගින්ගේ ඒ ගුරුවරුන්ගේ අඩු වෙච්ච විදිහ ඒ දවස්වල පත්තරවල මාධ්‍ය හරහා කියවුණා. ඉතින් දැනටත් මේක දැන් අලුතෙන්ම සංකල්පයක් හැටියට සුවගම්මාන වැඩපිළිවෙල කියලා අපේ ජනාධිපතිතුමා එක දිස්ත්‍රික්කයකට සම්පූර්ණයෙන් වසවිස නැති ගම්මානයක් ඉදිකරන්න කියලා එතුමා ඉල්ලා සිටලා තියෙනවා. අපේ ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා හරහා අපෙන් ඉල්ලීමක් ආවා. ඉතින් අපි දැන් මේ වැඩපිළිවෙල ආරම්භ කරමින් ඉන්නවා. ඒතකොට එක ගම්මානයක් එහෙම් පිටින්ම දිස්ත්‍රික්කයකට එක ගම්මානයක් සම්පූර්ණයෙන් වසවිස නැතුව හදලා ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා පස ඇනලයිස් කරලා ඊළඟ මේ කෘෂිකාර්මික භෝගවලට විකල්ප ඉදිරිපත් කරලා මේ වසවිස නැතුව කරනවා විකල්ප ඉදිරිපත් කරලා ඒවා ඉස්සරහට ගෙනියන්න අපි දැන් පටන් ගනිමින් ඉන්නවා. අපේ වෛද්‍යවරු විශේෂයෙන්ම වෛද්‍යවරු කණ්ඩායම් මේකට මැදිහත් වෙලා ඉන්නවා. අපි මෙතනදී කිසිම ભેදයකින් තොරව අපේ මේ කතා කරන්න වෙනවා. අපි රතන හාමුදුරුවෝ මේකට මැදිහත් වෙලා ඉන්නවා. ඒ වගේම වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්මයා ඇතුළු අපේ වෛද්‍යවරු විශාල පිරිසක් අපිත් එක්කතු වෙලා ඉන්නවා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් ඒ වගේම මෙතනදී දැන් ආහාර ගැන කතා කරොත් අපි දරුවන්ට දෙන්න ඕන දැන් අලු කෙසෙල් වගේ දේවල්. ඒ කියන්නේ ඇඟෙන් විස අයින් කරන ආහාර දෙන්න ඕන. ඒක අනිවාර්යම දැන් විස අපි කනවා. ඒතර මේවා ඇඟේ තියෙනවා. අක්මාවේ තැම්පත් වෙලා තියෙනවා. අක්මාවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විස අක්මාවේ තැම්පත් වුණාම. ඒක ස්වභාවිකව ඉස්සර අපේ මිනිස්සු සූර්යාලෝකය නිසා ඇතිවෙන කෘෂිකර්මයේදී සූර්යාලෝකය නිසා යම් විසක් ගස්වල ඇතිවෙනවනම් තැම්පත් වෙනවනම් ඒ ටික අයින් කරන්නේ චන්ද්‍රකලාව අනුවත් වගා කරා. ඒ තරමට ඒ වගේ අවධානය යොමු කළා තිබ්බා. අද කරන්නේ පොළොටත් විස ගහලා මුළු ශාකීම විසෙන් ආවලා ආහාර ටික විස ගහලා ගබඩා කරන්නත් විස ගහලා අපි කන්නේ විසයිත ආහාර. එහෙනම් ඔබේ අක්මාවේ ඊළඟ අපි අපේ වෛද්‍යතුමා
කතා කරද්දී මේ එතුමා අධ්‍යයනය කරායි ඔක්කොම අපේ ශරීරයේ ගොඩක් ඉන්ද්‍රියවල මේ විස්තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා අපේ පාරම්පරික ආහාර ගත්තහම ආහාරයට විශේෂයෙන් පාරම්පරික හාල් තනහාල් වගේ ආහාරයට ගන්නකොට ඒ කැඳ වර්ග අපේ විස අයින් කරන්න තිබුණේ විශේෂයෙන් කැඳ වර්ග වලින් තමයි අපේ යාන්ත්‍රණය ගොඩනැගුවේ විස අයින් කිරීමේ යාන්ත්‍රණය. මේවා ආහාරයට අරගෙන දැන් ගොඩක් ලෙඩ හොඳ වෙමින් ඉන්නවා. ඊළඟට මෙතනදී අපි වස විස නැති ආහාර නෑ කියලා කියන්න බෑ. මුරුංග ඉන්නක් හිටෝ ගන්නවත්තේ මුරුංග කියන්නේ විස අයින් කරන ආහාරයක්. මුරුංග දරුවන්ට කන්න දෙන්න, මුරුංග කොළ මැල්ලුම් හදලා දෙන්න, මේවා යකඩ වගේ දේවලුත් අධිකයි. ඒ වගේම ප්‍රෝටීන් වර්ග තියෙනවා මේ විස අයින් කරන. ඒ නිසා මේ විස අයින් කරන ආහාර දරුවන්ට දිනපතා අනුසරමින් පාරම්පරික හාල් එක්ක බත් එක්ක දරුවන්ට මුරුංග කොළ ටිකක් අලු කෙසෙල් මාළුවක් අලු කෙසෙල් කියන්නේ විස අයින් කරන දෙයක්. අලු කෙසෙල් ලෙල්ල මැලෙව්වොත් ඒකෙන් එක යාන්ත්‍රණයක් තියෙන්නේ. අලු කෙසෙල් මාළුවක් හදලා දෙන්න, මුරුංග කොළ හදලා දෙන්න. ඊළඟට තවත් අපේ තියෙන තෙබු කොළ සලාද, තෙබු ටිකක් මේ ඊළඟ කරවිල, මේ ඔක්කොම ඇඟෙන් විස අයින් කරන ආහාර ද්‍රව්‍ය. මේ වගේ ආහාර ස්වභාවිකව වත්තේ වවාගෙන ඔගොල්ලෝ අපිට අපමණ තාත්තලට පුළුවන් මේවා වවා ගන්න. නිවිටි ටිකක් මේ වගේ ඊළඟට දෙන්න පුළුවන් අපිට. දැන් කුප්පමේනියා වගේ දේවල් උනත් අයින් කරනවා. ඒත් අපි කුප්පමේනියා සලාදවත් ඒ වගේ කන්නේ නැහැ. ඒ වුණාට පැෂන් කොළ, මඤ්ඤොක්ක කොළ, මේ කලවම් මෙල්ලුම් වගේ දේවල් විස නැතුව දරුවන්ට හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඊළඟ කැඳ මේ පාරම්පරික හාල් වලින් හැමදාම දැන් කැඳවලට ලොකු වියදමක් කියන්නේ නැහැ. මම හදලා තියෙන කැඳ පැකට් එක රුපියල් 70ට ඔබට මාකට් එකෙන් ගන්න පුළුවන්. 10 දෙනෙකුට මිලිලීටර් 200 විහිදුරු 10ක් දෙන්න පුළුවන්. මේ කැඳවල අපේ වෛද්‍යතුමා ඇත්තටම මේ ගාවේ දත්ත තියෙනවා ITI එක ඇනලයිස් කරපුවා. එක කැඳ විහිදුරුවකින් අවශ්‍ය පෝෂක පදාර්ථ ගොඩක් දුරට ලැබෙනවා. විටමින් B12 කියන එක හුඟක් වෙලාවට වෛද්‍ය විද්‍යාවෙන් මේ අපේ වෛද්‍යවරු පවසන ආකාරයට පොත්වලම ලියවිලා තියෙනවා. B12 ශාකාහාර වලින් ගන්න අමාරුයි.
විශේෂයෙන්ම සත්ව ආහාර වලින් ප්‍රමාණය ගන්න කියන කාරණය.
ඒ සත්ව ආහාර අවශ්‍ය වෙන්නේ අපේ කැඳ වීදුරෙන් දිනකට දරුවෙකුට අවශ්‍ය B12 ප්‍රමාණය.
ඒ වගේම
100%ක්ම
ලබා ගන්න
අපේ වෛද්‍යතුමනි.
ඒ වගේම ඇත්තටම මම කියවනේ වස විස නැතිවීමම මදි, ශුද්ධ පෝෂක වැඩිවීමත් අවශ්‍යයි. ඉතින් මෙතෙන්දි මේ කැඳේ කාරණා අපි තීරණය කරේ මේ පාරම්පරික ආහාර වල තියෙන දීවැඩිය අනිවාර්ය ගුණ, ඒවයි තියෙන තන්තු ප්‍රමාණ, යකඩ, අර විස නිවාරණ ප්‍රතිඔක්සිකාරක ප්‍රොඇන්තොසයින් වගේ ප්‍රතිඔක්සිකාරක ගුණ මේ පාරම්පරික ආහාර වල තියෙනවා. ඒක තවදුරටත් වැඩි කරන්න තමයි මේ කැඳක් වශයෙන් හැදුවේ. අඩු සහල් ප්‍රමාණයකින් අඩු මිලකට වැඩි පෝෂණයක් මිනිසුන්ට යන්න. ඒතර වස විස නොමැතිවීම සහ පෝෂණය වැඩිවීම. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ කැඳක් වශයෙන් හැදුවට පස්සේ මේ පාරම්පරික සහල් වල තියෙන විසනාශක ගුණය, ප්‍රතිඔක්සිකාරක ගුණය 250 ගුණයකින් වැඩි කරා. ඒ කියන්නේ ඒ අපි හාල් ග්‍රෑම් 12ක් කනෝ වෙනුවට හාල් ග්‍රෑම් 12න් මේ තාක්ෂණයට කැඳ එකක් හැදුවට පස්සේ ඒ හාල් ග්‍රෑම් 12 තියෙන විසනාශක ගුණය ප්‍රතිඔක්සිකාරක ගුණය 250 ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ හාල් කිලෝ 3ක් කාලා ගන්න ඕන කුස රසාය මේ විසනාශක ගුණය හාල් ග්‍රෑම් 12කට ගන්න පුළුවන් කැඳක් වශයෙන් හැදුවම. ඉතින් පාරම්පරික තාක්ෂණයේ අරුමය තමයි මේ. ඒ වගේම ප්‍රෝටීන් ප්‍රමාණය 100%ට 300%කින් වැඩි වෙනවා. තන්තු ප්‍රමාණය 100%ට 250%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා. විටමින් B 100%ට 210%කින් 100%ට 25,000ක් විතර. ඒ කියන්නේ 210 ගුණයකින් විතර වැඩි වෙනවා. මේ කැඳක් වශයෙන් හැදුවම. එතකොට මේ ශුද්ධ පෝෂක ඉතා විශාල වශයෙන් ගුණණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ කැඳ. ඒක මම හිතන්නේ අපේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ බුද්ධ වචනේ බුද්ධ දේශනාවේ යාගු සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා මේ කැඳවල තියෙන ಗುಣ. ඒකෙන්ද මේ කැඳ මම හිතන්නේ අපි බටහිර වෛද්‍යවරු විදිහට විශේෂයෙන් අද කතා කරන්න වෙලා තියෙනවා. සුප් එක නෙවෙයි කැඳ එක තමයි අපේ ආහාර වෙන්න ඕන. ඒකෙන්ද මේ කැඳ එකෙන් එක පැත්තකින් මේ පාරම්පරික හාල් වල තියෙන අර මේ උණ රෝග නිවාරණ ගුණ අපි දන්නවා. එදා ලුණු කැඳේකින් අපේ තාත්තලාට අපේ අම්මලා බෙහෙත් කරා උණ රෝගයට. නමුත් අද ලුණු කැඳේකේ ගුණ නැත්තේයි මේ පාරම්පරික ආහාර වල තියෙන විශේෂ ලක්ෂණයක් ප්‍රතිප්‍රදාහ ගුණ. අපේ ශරීරයේ උණ හැදෙන එක පාලනය කරන්න පුළුවන් ගුණ. ඉතින් ඒකත් මේ කැඳ හරහා තවදුරටත් ගුණණය කරන්න පුළුවන්. ඒ වගේම මේ පාරම්පරික ආහාර වල පාරම්පරික ධාන්‍ය වර්ග මෙතුමිය මතක් කරා. ඉතින් විශේෂයෙන් මතක් කරන තනහාල් කියන්නේ විටමින් B10 ගුණයක් දැන් කන ආහාර වලට වඩා තියෙනවා. ඒ වගේම ශුද්ධ පෝෂක ඉතාමත් වැඩි. ඒ වගේම අමු ගත්තොත් අමු දැන් අද යන්තම් වුණ අමු ටිකක් හොයාගත්ත අපි අමු කියන්නේ අපේ දීවැඩියා නිවාරණ ප්‍රධාන වශයෙන් ගුණයක් තිබිච්ච ආහාරයක්. බත් වෙනුවට කාපු ආහාරයක් කියලා රොබර්ට් නොක් සඳහන් කළා තියෙනවා. ඒතර අමු වල තියෙනවා දැන් කනහාල් වගේ තන්තු ප්‍රමාණය 40 ගුණයක් විතර. ඒ වගේම මෙනේරි වල තියෙනවා දැන් කනහාල් වගේ 10 ගුණයක් යකඩ. අපිට යකඩ උනතාවය ඇති වෙන්නේ ඇයි? මෙන්න මේ මෙනේරි වගේ ධාන්‍ය වලින් අපි ඈත් උනා. ඒ වගේම විටමින් B 7 ගුණයක් මෙනේරි වල තියෙනවා. කුරක්කම් වල කැල්සියම් 40 ගුණයක්. ඉතින් අද අපේ අම්මලා තාත්තලා අවුරුදු 40 50 පයින්කොට මේ ඇට දිරනෝ කියලා කියන්නේ ඇයිද කියන කාරණය ඔබට තේරෙන්නේ නැති. ඉතින් අර විශේෂිත කිරිපිටි වර්ග දෙන්න වෙන්නේ ඇයි? ඉතින් මේ පාරම්පරික හාල් අපි හාල් විතරක් නෙමෙයි අද කතා කරන්නේ අපි පරිශ්‍රයට ලක් කරලා තියෙනවා මේ පාරම්පරික ධර්ම ඔස්සේ එදා ධාන්‍යාගාරයේ තිබුණ මේ පාරම්පරික හාල් විතරක් නෙමෙයි මේ සමස්ත ධාන්‍ය පද්ධති මේදා තිබුණා මේවා නැවත සමාජගත කරන ක්‍රමවේදයක් මේ කැලසුවේ විසින්
ඉදිරිපත් කරන කුළුබඩු
ඒ වගේම අපි ගන්න පිටි උදේට කිරිත එකක් බොනවා කියලා අපි බොනවා බිස්කට් එකක් කියලා කනවා බිස්කට් වල යම් රසායනික ද්‍රව්‍ය ශරීරයට අහිතකර දේවල් අඩංගු වෙනවා කියලා පහුගිය කාලේ කතා වුණා මේ මේවා ගැනත් ඔබතුමීලගේ අවධානය යොමු කළා
තියෙනවා දැනට විශේෂයෙන්ම දැන් මේ ආහාර සමස්ත ආහාර රටාවම අඳුරගන්න වැඩපිළිවෙළක් ගොඩනගමින් ඉන්නවා එතෙන්දී පරිශන මගින් මේ ඔප්පු කිරීමේ වැඩපිළිවෙළක අපි ගොඩනගමින් ඉන්නවා මෙතෙන්දී අපි දැනට කියන්න ඕන අපේ අම්මලට ඉස්සර පොලොස් ටිකක් කුවලා දුන්නා හොඳට කුළුබඩු ටික දාලා මෙන්න මේ කුළුබඩු ටික අඳුල්ලා දෙන්න මම සිංහල වෙදකම කරනවා එතකොට මේ වෙදකම් කරද්දී මම ගොඩක් භාවිතා කරන ගොරක වගේ දේවල් මේ හෘද රෝග සුව කරන්න ඉතින් මේ ඇඹුල් ಜಾති සියඹලා ටික ගොරක ටික මේවා අපේ දරුවන්ගේ ශරීරයට යන්න අවස්ථයි අවශ්‍යයි કૃතිම රසකාරක වලින් 100%ක්මයි වෙන්න ඕන මේ ඔක්කොම අද අපේ කුසිය ඉස්සර තිබිච්ච කුළුබඩු ටික මේ දැන් වෙනත් ඒවා කුසියට එන්න ආරම්භ තියෙනවා සම්මෙ තාත්තේ මේවා පිළිකාකාරක අද දරුවෝ පිළිකා හැදෙමින් පවතිනවා ඉස්සර අපි ඇහිවිවත් නැ පුංචි දරුවන්ට පිළිකාවක් තියෙනවා කියලා අහපු කාලයක්වත් තිබුණේ නැ දියවැඩියාව තියෙනවා කියලා අහලවත් තිබුණේ නැ ඒත් අද මේ දරුවන්ට විශේෂයෙන්ම කුළුබඩු ටික gedara kotala හදා ගන්න gedara මාසිකට ඇති වෙන කුළුබඩු ටික කොටන්න පුළුවන් නැත්නම් අපේ අම්මලා ගලේ ඇඹරුවා මේ ගලේ ඇඹරනෝ නම් ඒක තමයි වඩාත්ම යෝග්‍ය ඒක හරහා අපි අපේ කැඳේක නිෂ්පාදනය කළ එකට පොල් කිරි දානවා අපි බැලුවා අපේ IT ආයතනයෙන් පරීක්ෂණ කරාම එක කැඳ කෝප්පයක මම හිතන්නේ ඒක වෛද්‍යතුමා ප්‍රකාශ කළොත්
වඩාත් හොඳයි. ඔව් මම හිතන්නේ අපි අද පොල් කිරි වලට බය වෙන යුගයක්නේ. පොල් තෙල් වලටත් බයයි. ඇයි මේ තෙල් වැඩි වෙනු කියලා ඇඟේ. හැබැයි අපි දැක්කා අර කුළුබඩුත් එක්ක තාක්ෂණය උපයෝගී කරගෙන මේ කැඳේක පාරම්පරික හාල් වලින් හැදුවට පස්සේ තෙල් ඇඟේ මේ පොල් කිරි වල තියෙන තෙල් ප්‍රමාණය 60% ඉඳලා 90% දක්වා ප්‍රමාණයකින් අඩු වෙනවා කැඳේක හැදුවට පස්සේ. තෙල් අඩු කරන ගුණයක් තිබුණා අපේ පාරම්පරික කුළුබඩු වල.
ඒ කුළුබඩු වලින් තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් මේක නිසා කුළුබඩු නියමාකාරයෙන් අපේ ආහාර රටාවට ඉස්සර භාවිතා කර විදියට පොලොස් මාළුව වගේ දේවල් පොලොස් හුඟක් හොඳ ආහාරයක්. කොසට ඉතින් මේ හැම දෙයක්ම ඉස්සර අපි කොසට කළු පොල් මාළුව කෑවා. මේක දරුවන්ට අඳුන්ලා දෙන්න. මේවා ඔබලාගේ දෑතින් සකස් කරන්න කඩෙන් කණේක අඩු කරගෙන යන්න විශේෂයෙන්ම gedara හදලා දෙන්න කුළුබඩු ටික දාලා අම්මේ තාත්තේ අද අපේ දරුවෝ කඩේට යන්නේ රස නැති නිසා කඩේක රස වැඩි කරන්න තියෙන්නේ එහෙනම් ඒවයින් අයින් වෙලා අපේ වෑංජනය පොලොස් මාළුව ඊළඟට මේ කෙහෙල් මුව මේ වගේ දේවල් ඉස්සර අපි කෙහෙල් බඩ කෑවා ගස් ලැබු වැල්ලුම මේ වගේ දේවල් අපේ කුළුබඩු ටික gedara හදලා ඒ ටික දාලා දෙන්න උත්සාහ කරන්න දැනට අපිට ඒක තමයි ආරක්ෂිත ක්‍රමයේ හැට කියන්නේ.
හොඳයි. මේ සාකච්ඡාව මේ ආකාරයෙන් අවසන් කරනවාද කියන ප්‍රශ්නයයි පැන නගින්නේ. මොකද අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා, දැනුවත් වෙන්න බොහෝමයක් දේවල් තිබෙනවා. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාදර අනුග්‍රහය අපිට ලැබෙයි මෙවැනි සාකච්ඡා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ නිසා තාවකාලිකව ඔබ දෙපළටම අපි සමු දෙනවා වෛද්‍ය අධිකරණ වෛද්‍ය කුමුදු දහනායක මහත්මයාණන් ඔබතුමන්ට, ඒ වගේම හෙළසුවේ බාර ආරමුදල නිර්මාතෘවරිය ප්‍රියන්තා සේනානායක මහත්මිය ඔබතුමියට ඔබ දෙපළගේ දායකත්වයෙන් අපි ඉදිරියටත් අපේ රටේ ජනතාව මේ අභියෝගයෙන් නැත්නම් ජාතියක් විදිහට නංවා සිටීමේ වැඩපිළිවෙලට දායක කරගන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබ දෙතන.
බොහොම ස්තුතියි.
එබැවින් අප සමුගෙන යන්නයි සූදානම් වන්නේ සෞඛ්‍ය ආදේශීය වෛද්‍ය අමාත්‍යාංශය අද සාදර අනුග්‍රහය සුභාරති වෙනුවෙන්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නවා. අයිබෝන්.